जन्मभूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
जन्मभूमि एकसत श्रीलंका संगमीन අද 2025 ජනවාරි මාසේ 22 වෙනි බදාදා. ඉතින් සුබුරුදු පරිදි ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ ඔබේ නිවහන්ට ගොඩ වැදුනා පුරා හෝරාවට වැඩි කාලයක් සතුටු සාමීචියේ යෙදෙන්නට.
कैसे बोलोग निधान भी
कैसे बोलोग निधान
भी अभी तूत रात्रे नाम
අද ශ්‍රී ලංකාවේ බොහෝ දූදරුවන් අධ්‍යාපනයට එල්බී සිටින අයුරුත් ඉන් බාහිරෝ කිසිම දෙයක් ගැන නොසිතන අයුරුත් එම වයසේම නිවෙස්වල මේ කාර සේවයේ යෙදෙන දුප්පා තරුණ ළඳකගේ ජීවන රටාවක් සංසාධනය කරන අයුරු අප ඉදිරිපත් කරන්නට යන්නේ.
පරිගණකයේ ඇඟිලි ඔබන හැමතිස්සෙම පොත් කියවන කල්පනීට ප්ලේන්ටියක් හදාගන්න බෑ. වලං පිගන් සෝද සෝද ගෙදර අයට කෑම උයන ලෙච්චමීට අයන්නවත් කියවගන්න බෑ. ඒ නවයයි මුළු රටෙන්ම පළවෙනියට පාස් වුණත් කල්පනීට ලේන්සුවක් හොදගන්න බෑ. මුළු පවුලෙම රෙදි හොදන 7-8 වාර කඩේ දුවන ලෙච්චමීට ABC අඳුනගන්න බෑ. ජෑම් බටර් හැම් බේකන් තුන් වේලම ජයට ඇතත් කල්පනීගේ කෙට්ටු ඇඟි මස් කලඳක් නෑ. එහෙන් මෙහෙන් දුවන ගමන් ඉතිරි වෙච්ච දෙයක් ගිලින ලෙච්චමීගේ පිරුණු මූණ කිසි අඩුවක් නෑ. ඒ තුනක්ම ගන්න කියලා පාඩම් පොත මැත්තේ හැපෙන කල්පිනිගේ දෙතොල් අතර hina පොඳක් නෑ. අම්මා අප්පා ගැන හිත හිත බැල මෙහෙවර කරන නමුත් ලෙච්චමීගේ කැකිරි hina නවත්තන්න බෑ. පන්ති යන්න ගෙදර එන්නේ ඉස්කෝලේට වාහනයෙන් කල්පනීට යෝන් නැතක ඇලුම් බැලුම් නෑ. ගේට්ටුවෙන් යාන්තමට ඔළුව උස්සලා බැලුවත් ලෙච්චමීට විසිල්පාර වරදින්නෙම නෑ.
Come on, 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 come on
අමරිකානුවන්ට චොක්ලට් රසදුන් මිල්ටන් හර්ෂි. 1857 වසරේ මිල්ටන් හර්ෂි උපත ලැබුවේ ජර්මන් සිව්ස් සංක්‍රමණික පවුලකයි. ඔහු බහ තෝරන්න පටන් ගත්තේ පෙන්සිල්වේනියා ඕලන්ද භාෂාවෙන්. ආමිෂ් නම් ජන කොට්ටාෂයේ තවමත් මේ භාෂාව ව්‍යවහාර කළත් ඔහු ආමිෂ් ජන කොට්ටාෂයට අයත් කෙනෙක් නොවේ. මෙනයිට් ආගමිකයෙක් වුණ හර්ෂිගේ පදිංචිය නිරන්තරව වෙනස් වූ නිසා ඔහුට අධ්‍යාපනය ලබන්න හැකි වුණේ 4 ශ්‍රේණිය දක්වා විතරයි. නමුත් තමන්ට නැළබුණත් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත් හර්ෂි විසින් ගැහැණු පිරිමි දෙපාර්ශ්වය වෙනුවෙන් පාසලක් ආරම්භ කළා. හර්ෂි පාසල නම් වූ මේ පාසල අදටත් දකින්න ලැබෙනවා. ව්‍යවසායකට උත්සාහයේ කැපවීම වගේම අනාගතයේ දකින ඥානයක් අවශ්‍යයි. අකුරු ශාස්ත්‍රයේ නැතත් මිල්ටන් හර්ෂිට ව්‍යාපාරික උනත් තිබුණා. මේ නිසා ඔහු පෙන්රස කැවිලි තනන්නකු යටතේ අවුරුදු 4ක් රස කැවිලි ශාස්ත්‍රයේ ඉගෙන ගත්තේ මතු දවසක ස්වාධීනව ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි. නමුත් ඔහුගේ උත්සාහය රස කැවිලි වගේ රසවත් උනේ නැහැ. හාපුරා කියලා පිලඩෙල්පියාවේ ආරම්භ කරලද ඔහුගේ රස කැවිලි කර්මාන්තයේ බිඳ වැටුණා. නමුත් හර්ෂි උත්සාහය අතහැරියේ නැහැ. නිදේ වැටුණු මිනිහා ලින් කටින්ම ගොඩ එනවා වගේ නැවතත් චිකාගෝ සහ නිව්යෝක් නගරයේ රස කැවිලි කර්මාන්තයන් ආරම්භ කළා. මේ උත්සාහයනුත් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. ලැන්කැස්ටර් නගරයට පැමිණි හර්ෂිට කැරමල් වට්ටෝරුවක් හමු වුණා. මේ රස රාස නම් ඉතා හොඳින් රස බලන්න පාරිභෝගිකයන් වට වෙන්න පටන් ගත්තා. කලහොඳ වෙද්දි බබරයක් වැල්ලේ කැරකෙනවා වගේ 1893 ලෝක වෙළඳ ප්‍රදර්ශනයේදී හර්ෂිට ජර්මන් චොක්ලට් නිෂ්පාදන යන්ත්‍රයක් මිලට ගැනීමේ අවස්ථාව ලැබුණා. ඔහුගේ ව්‍යාපාරික ලෝකයේ හැරවුම් ලක්ෂ්‍යය එතනයි. ව්‍යවසායකත්වයේ තුල සාර්ථක බව සංවර්ධනයේ වෙද්දී හර්ෂි අවධානම ගැනීම නොතකා ඔහුගේ ලැන්කැස්ටර් කර්මාන්තය ඩොලර් මිලියන 1කට විකුණා දමා වෙනත් රසයක් ගැන හිත යොමු කළා. නැවුම් එළකිරෙන් නිපදවන කිරි චොක්ලට්, ඒ කියන්නේ මිල්ක් චොක්ලට් හර්ෂිගේ ඊළඟ ඉලක්කය වුණා. මේ විනෙන් අමුද්‍රව විදයට ඔහු ගමේ ගොවියන්ගෙන් ලබාගත් එළකිරි යොදාගත්තා. 1899 වසර වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ මිල්ක් චොක්ලට් වෙනුවෙන් ඉතා ඉහළ පිළිගැනීමක් ලැබුණා. සුඛෝපභෝගී ලේබලයට ගැවුණත් හර්ෂිගේ චොක්ලට් හැමදෙනාම වෙනුවෙන් රසබැලීමේ හැකියාව තිබුණා. 1903 වසර වෙනට ඔහු මහා පරිමාණයේ චොක්ලට් ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා. නමුත් හර්ෂිගේ මානව සම්බන්ධතාවයන් ව්‍යාපාරික වශයෙන් ලබන සංවර්ධනයත් සමග ඉහළ ගියා. ඔහුගේ මහා පරිමාණ චොක්ලට් කර්මාන්තයෙන් බිහිවන චොක්ලට් හැමදෙනාටම පාසු බිලට ගෙනිය මේ හැකියාව තිබුණා. මානව සම්පත් කළමනාකරණයේදී බොහොම සාධාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. සේවකයන් වෙනුවෙන් නිවාසී ඉදිකිරීමේදී පන්ති පාරතරයක් තිබුණේ නැහැ. හැමදෙනාම මිනිසු කියන න්‍යායයේ පීඨා කටයුතු කෙරුණා. ඔහුගේ ව්‍යාපාරයේ දියුණුව සමග මේ නගරය කොම්පැනි නගරය විදියට හඳුන්වන්න පටන් ගත්තා. සේවකයන් කියන්නේ තව සහෝදර කණ්ඩායමක් මිස සේවකයන් කියන ලේබලයට යට නොකළ හර්ෂි මේ කොම්පැනි නගරයේ ඔවුන් වෙනුවෙන් නිදි කළ නිවාසයන් ඇමරිකාවේ නගරයක ඉදිකරන නිවාසයන්ටම සමාන වුණා. නිවාස සමග යටිතල පහසුකම් පවා ලබා දුන්නා. 1907 වසරේ මේ නිවාස ලාභීන් වෙනුවෙන් පාසල්, රෝහල්, උද්‍යාන, ක්‍රීඩා පිට නිසා විනෝද රසාස්වාදනය වෙනේ නෘත්‍ය ශාලාවක් පවා ඉදිකරනු ලැබුවා. මේ සමාජ සත්කාර නිසා මොදෝහ සිට ස්වභාව ධර්මයෙන් පවා ආශිර්වාද ලැබුණා. 1912 වසරේ සිය බිරිඳ සමග ටයිටැනික් නෞකාවෙන් සංචාරයේ යෙදෙන්න වූ ප්‍රවේශ පත්‍ර මිලට ගත්තා. නමුත් බිරිඳ අසනීප වුණ නිසා හර්ෂි නැවේ ගමන නවතා දැම්මා. දෙවිය විසින් ඔහු මෙම සිද්ධියෙන් ගලවා ගත්ත හර්ෂිට මේ ඛේදවාචකේ මාංශේ කම්පනයක් වුණා. මේ නිසා ඔහු ටයිටැනික් නැවට මුදල් ගෙවන ලද ලදුපත රාමු කරගෙන තබා ගත්තා. ආර්ථික අවපාතයට ඇමරිකාව ගොදුරුණු යුගයේ හර්ෂි විහින් තවත් මානව හිතවාදී මෙහෙවරක් ඉටු කළා. කර්මාන්ත ශාලා වැසී ගියෙන් බොහෝ දෙනාට රැකියාවන් අයිම වුණා. මේ පුද්ගලයන් එනුවෙන් යැපුම් දීමනාවක් ලබා දීම ඔවුන්ගේ ආත්ම ගෞරවයට ගැළපෙන දෙයක් නොවන බව හිතුණා. චොකලට් කර්මාන්ත ශාලාවට බඳවා ගත්තොත් සේවක අතිරික්තියක් ඇති වෙනවා. ඒ නිසා මේ අදහස ඉවත දමා අලුත් විකල්පයක් තෝරා ගත්තා. ඉතාලි සහ ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසයෙන් 1930 වසරේ කන්දම් මුදලේ හෝටලයක් ඉදිකරනු ලැබුවා. මේ වෙනුවෙන් ඩොලර් මිලියන 2ක් ඔහුට වැය වුණා. ශ්‍රමිකයන් 800ක් හෝටලයේ ඉදිකිරීම වෙනුවෙන් යොදා ගත්තා. ව්‍යාපාරික ලෝකයේ වෙනුවෙන් මේ තරම් සේවයක් කළත් මිල්ටන් හජි ලෝක ධර්මතාවයට අනුව 1945 වසරේ ජීවිතෙන් සමුගත්තා. ඔහුට සහ බිරිඳ කැතින්ට දරුවන් නොසිටි නිසා චොක්ලට් ලෝකයේ ප්‍රතිලාභ පොදු අරුම මුදලක් වෙනුවෙන් යොදවන්න තීරණය වුණා.
Love. බෙස් ලගේ හැදනං නියමයිනේ
අපි කුකරි ගෑස් ගිය කප්පියනේ
අපි කුස්සිය අපි කුස්සිය අපි කුස්සිය රතන්නේ අපි කුස්සිය අපි කුස්සිය අපි කට්ටිය ඔක්කොම කුස්සිය රතන්නේ
නතා ප්‍රේමා එන්න එන්න නල්ලන් දාසින්ද කුස්සිය
අද කට්ටිය ඔක්කොම කුස්සියේ මොනවද කරන්නේ මොනු කවුලම සෙට් වෙලා කුස්සියේ මොකද්ද කලබලේ අපේ දුවල නෝනලා අක්කල නංගිල අම්මත්තද ඉන්නේ අපි කුස්සියේ අපි කුස්සියේ අපි කුස්සියේ නටන්නේ අපි කුස්සියේ අපි කුස්සියේ අපි කුස්සියේ නටන්නේ අපි කුස්සියේ අපි කුස්සියේ
මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රී ලාන්තේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ගුවන් තරඟ ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්තුම සවන ජන්මභූමියේ ගුවන් උදිරි වැඩසටහනටයි දැන් ඔබට www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය ඔස්සේ සතියක් පුළුල්ලේ මීට සවන් දෙ හැකි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වන නිදහස් දින සමරුව මෙවර ඕක්ලන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2025 පෙබරවාරි මාස 8 වෙනි සෙනසුරාදා උදේ 9:30 සිට පැවැත් මෙම ජාතික උත්සවයට සහභාගී ඔබෙන් රටට කෙළිතු ජාතික මෙහෙවර ලබා දෙන මෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපතිතුමා ඇතුළු විධායක කමිටුව කාරුණිකව ඉල්ලා සිටි
ජෝකන් වල්
පීසා රජින උපන් හැටි. පීසා මාගරිටා යනු ලෝකයේ ජනප්‍රියම පීසා වර්ගයයි. දානමැනි සියවසේ අගභාගයේ මේ උපත සිදු වූ වකවානුවයි. එකල ඉතාලියේ පාලක පළමුවැනි උම්බාටෝ රජතුමාගේ අගමේසේ වූයේ ප්‍රංශයේ දකුණු අදිනිගුණ දිශාවේ පිහිටි සව්වානම් පළාතේ උපත ලද මාග්‍රට් කුමරියයි. ඉතාලිය එකමුතු වී කොළ සුදු රතු වන්න ප්‍රධාන වර්තමාන ඉතාලි ජාතික ධජය ස්ථාපිත වූද එදවස දිනක් උම්බාටෝ රජුවල ඉතාලියේ දකුණු දිශාවේ පිහිටි නාපෝලි නගරයේ සංචාරයක නිරත වී ඇති. ඒ අතරතුර දිවාහාරයේ සඳහා කුඩා ආපන ශාලාවකට ගොඩවැදුණා. විශ්මයටපත් ආපන ශාලාවේ ප්‍රධාන ආරක්කැමියා රජර් පවුලට පිරිනැමිය යුතු රජභෝජනයේ ගැන සිතමින් ඒ සැලසුම්කට පිළියෙල කළා. ඒ අනුව ඉතාලි දජ්ජයේ ඇති කොළවන්නේට බැසිල් කොළද, සුදුවන්නේට චීස්ද, රතුවන්නේට තක්කාලි යුෂද ඇතුළත් පීසා වර්ගයක් පිළියෙලකට රජයුවලට පිරිනැමුණා. ඒ අනුභව කිරීමෙන් සතුටපත් මාගට් රජිනිය විසින් එම රසවත් පීසා වර්ගය ගැන මහත්ියලින් වර්ණනා කළා. එයින් සතුටපත් ආරක්කැමියා විසින් එම පීසා වර්ගයට මාගට් රජිනියගේ නම යෙදුවා. අද ලොව ජනප්‍රියම ඉතාලි ජාතික ආහාරයක් වන පීසා මාගරිටා උපත ලැබුවේ එහෙමයි. අද ලව බොහෝ දෙනා ප්‍රංශයේ මාගට් රජිනිය අමතක කොට පිත්සා මාගරිටා භුක්ති විඳිනවා. අද ලෝකයේ විවිධ රසයන්ගෙන් පීසා තියෙනවා. පීසාවක් කොතනින් අනුභව කළද ප්‍රණීතේ. විවිධ වර්ණයන්ගෙන් පීසාව හැඩවැඩවනවා. උණුසුම් පීසාවත් දිවට රසගෙන දෙනවා. ලොකු කුඩා තුනි මහත ලෙසද පීසාව පිළියෙල වෙනවා. එබැවින් වර්තමානයේදී පීසාව කාන්තාවකට සමකිරීමටද සමහර යුරෝපියෝ පුරුදුව සිටිනවා. ඉතින් පීසාවක රස බැලීමට අකමැති කවුද?
පුරපු කැන බිවිහිදුනු දරුණු පපුලෑලි මාත් දකිනවා මේ සොසයිටි හුඟක් වැඩ කෑලි ස්මාර්ට් තිරවල දැක්කේ නෑ බං උන්ගේ අමු කෑලි ගඩොල් බිත්තියෙත් නැඳෙනවා ආත් උප්මාලී එකතු කරගෙන පරණ බඩු කෑලි පිලෙන සියුමැලි අපට මනමාලි තුටිමි මලකට කර ගැටම පෙලි කැලේ වැත්තගේ යකඩ මනමාලි එකතු කරගෙන පරණ බඩු කෑලි පිලෙන සියුමැලි යකඩ මනමාලි දිමි මලකඩ කර ගැටම පෙලි කැලේ වැත්තගේ යකඩ මනමාලි අකඩ මල් බෝති හිතෙන්නේ විකුණන්න කොළඹට සියුමැලිම කෑ ඒත් පොඩි නඩනවා මග බලන් ඇති ගෑනි කැලේ ඇතුළෙම පරවෙනවා බං හුඟක් මල් මල් ජාති එක එකතු කරගෙන පරණ පඩු කෑලි දිලෙන සියුමැලි යකඩ මනමාලි තුටිමි මලකඩ කර ගැටම පෙලි කැලේ වැත්තගේ යකඩ මනමාලි යකඩ මනමාලි එකතු කරගෙන පරණ බඩු කෑලි දිලෙන සියුමැලි යකඩ මනමාලි සුටිමි මලකඩ කර ගැටම පෙලි යකඩ මනමාලි කැලේ වැත්තගේ යකඩ මනමාලි කැලේ වැත්තගේ යකඩ මනමාලි යකඩ මනමාලි
ගමටල ගිමි පල නැතුත් බැරිය බමරුට පැනි බොන්ට කිමි නැතුත් බැරිය වාවාගෙන ඉන්ට ජයලත් මනෝරත්නයන්ගේ අන්දරිලා නාටකයේ මුල්වරට රංගගත කරන ලබන්නේ 1993 දෙසැම්බර් 21 වෙනිදා කොළඹ ලයනල් වෙන්ට රංගශාලාවේ වාර්තාගත රංග නීතිය මනෝරත්න නාට්‍ය නිර්මාණකරුවා විසින් ඔහුගේ බොහෝ වේදිකා නාට්‍ය සඳහා භාවිත කරන ලබන ආකෘතියකි. අන්දරිලා නාට්‍ය නිෂ්පාදනයේද එහෙම දිගුවක් විදිහටයි පෙනෙන්නේ. අන්දරිලා නාට්‍ය පිටපත රචනයේදී මනෝරත්න විසින් අන්දරේ චරිතය පිළිබඳ ලියවුණු ග්‍රන්ථ රාශියක් පරිහරණය කොට ඇති බව සඳහන්. රජවාසල කවටයා, නෝනක්කාර කවටයා ආදී වශයෙන් හැඳින්වෙන අන්දරේ චරිතය මෙරට ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්ස ලිවි ඇත්තේ ඔහු රජවාසල කවට භූමිකාව තුළ කෝට් ලෙස්ටර් නිර්භීතව රජුගේ ඇතැම් කටයුතු පවා උපහාසාත්මක දුටු නිර්මාණශීලී චරිත ලක්ෂණ පෙන්වියෙක් බැවින්. අන්දරේ රජවාසල සේවයට කැඳවීමේ පුවතාසන අන්දරේ මෙන්ම ගැමියෝද මවිතයට පත්වෙනවා. රජවාසලට විහිළු සැපීම විහිළුවක් ඇයි අන්දරේ පැවසූ කල හේවාරාල ලවා නාට්‍ය රචකයා දෙන පිළිතුර මෙසේ. අයෝයි රජවාසලට හඳුරුව වෙල්ලාලයෝ ආල් සපේනවා නම්, ඇම්බැට්ටයෝ කරනයමින් කම් කරනවා නම්, සොම්මරයා හංකටයුතු කරනවා නම්, කින්නරයෝ පැදුරු සපේනවා නම්, කරාව මාළු සපේනවා නම්, වැද්දු බස් සපේනවා නම්, හකුරුව හුන්නෝ යමන්නෝ මාලාකාරයෝ පදුව රොඩියෝ තම තමන්ට නියමිත දේ සපේනවා නම් අන්දේරලට මොකද ඔයි බැරි විහිළු සපයන්ට? මේක රාජා ආනඥාවක්. අන්දේරලා නාට්‍ය පිටපත එහි එන ගීත රචනා නාට්‍ය රාජක මනෝරත්නගේ වුවත් අන්දරේ විසින් රචිතය පිළිගැනන කවිවලට අමතරව නාට්‍ය පෙළ අර්ථය සහ වර්ණය තීව්‍ර කිරීමේ අදහසින් නාට්‍යයට එක්කොට ඇති කවි රාශියක්ම රචනා කරලා තියෙන්නේ බණ්ඩාර ඇහැලිගොඩ කිමිදුන් විසින්. රංගමණ්ඩලට ගීමිහිරට අද එක්වන අන්දරේ හා අන්දරේ වති අතර සිදුවන සංවාදයට අය කාව්‍ය නිර්මාණ ගීත රචක කිවිඳු බණ්ඩාර ඇහැලිගොඩ විසින් රචිත පද්‍ය වෙනවා. අන්දරේට රජවාසල කැඳවුම් ලැබූ පුවතාසන අන්දරේගේ මිතුරු ගැමියෝ දුකට පත් වෙනවා. ඔවුන්ගේ වික්ෂෝපයේ බණ්ඩාර ඇහැලිගොඩ කවියෙන් පවසන්නේ බෙරපදේ කාල මත්තට නෑ නේද සීපදේ හවස් ජාමෙට ගොළු වේද සකිසඳේ නුබත් ගම අත හැර යාද හෙට උදේ දකින්නට බැරි වෙයි නේද. ජනකවියේ සිව්පද ආකෘති තුල කවියා විසින් අන්දරේ මිතුරන් හැර යාමේ ශෝකය අපූර්වවට පැවසූ අන්දමයි ඒ. සීපදේ හඬ නොයැසීම, බෙරපදේ තාල හෙට දින නොයැසීම අන්දරේ ඔවුන් හා ගත කළ ජීවිතයේ සංකේතවත් කරන ක්‍රියාකාරකම් ලෙස පාඨකයන්ට ප්‍රේක්ෂකයන්ට දැනෙනවා. අන්දරේ රජවාසලින් ඔහුට ලැබුණු රාජ අනඥාව පිළිබඳ බිරිඳ අන්දරේ වැතීට පැවසු පසු ඔවුන් දෙදෙනා අතරවන සංවාදය අපූරු කවිබසකින් උපමා රූපක කාව්‍යාක්ති සුසැදි පද්‍ය නිර්මාණ හයක් තුල කැටිකොට අන්දරේ වැතීගේ හිමි නොමැති තනිකම පාළුව පැවසෙනවා. එමෙන්න මෙහෙම. අනේ මන්දා, මම නම් ඒ තරම් දැනුම් තේරුම් තියෙන ගෑණියක් නෙවී, ඒත් මගේ හිත නම් කියන්නේ මේ උදාවෙන්ට යන්නේ මගේ නරක කාලයක් වද්දෝ කියලා.
රසබොජුනක් නැතත් තුන් වේලට කන්ට සුවයහනක් නැතත් සැපසේ ඇලවින්ට දරු පැටියත් එක්ක එක් තැන්වීන්ට ඉඩ ලැබුණොත් මදිද හිමියනි නවතින්ට දැන් ඒ කවියට මෙන්න මේ විදිහට පිළිතුරු සපයලා තියෙන්නේ අන්දරේ දුක වුණත් විඳින කොට එක දිගටම උඹ වුණත් යන්ට යයි මට නොකියාම ගොවිතනක් බතක් කර හිටියොත් නේම හොඳ කලක් ලබන්නේ කවදද කොම එතකොට අන්දරේ වෙති මෙන්න මේ විදියට පිළිතුරු දෙනවා ඉරනතොත් බැරිය වන මල් පූදින්ට හඳ නැතොත් බැරිය කළුවර වලකන්ට මල නැතොත් බැරිය බමරුට පැනිබොන්ට හිමි නැතොත් බැරිය වාවාගෙන ඉන්ට එතකොට අන්දරේ මෙන්න මෙහෙම කියනවා අලියාගේ තරම ඌදන් නේනැලු බොරදියේ නැතිය වරදින් නේමාලු අතමිටේ කිසික් නැති දව සෙටයාලු ආදරේ වුනත් පිටමං වෙනවාලු ආපහු අන්දරේ වෙති මෙන්න මේ විදිහට සඳහන් කරනවා අතිරහ වුණත් නිරසයි වැඩියෙන් කෑම ගංගදිය වුණත් නපුරුයි වැත්සෙන් ඒම උනුදිය වුණත් අගුණයි වැඩියෙන් නෑම කාවනු වුණත් නරකයි ළඟ තිබුණාම එතකොට අන්දරේ නැවතත් මේ විදියට උත්තර දෙනවා ඉබේ කෙඳිරි ගෑවෙන කොට බඩගින්නේ උඹේ කට තමයි මට ඉස්සර වෙන්නේ ලැබේ නම් අනක් මහරජ්ජුරු අන්නේ තඹේකට නොසලකා කොහොමද ඉන්නේ ඉතින් මේ අන්දේරලා නාට්‍ය රත්නාලාලනි ජයකුඩි සහ ජයලත් මනෝරත්නයන්ගේ අපූර්ව රංගනය හා ගායනයෙන් වර්ණවත් වූ කවි සම්වාදය තුලින් නිරූපණය වෙන්නේ අව්‍යාජ ගැමි ගැහැණියකගේ හා පිරිමියෙකුගේ සිතුම් පැතුම් ඔවුන් ජීවිතය දෙස බලන අයුරු කවියා මෙහිදී ඉතාමත් නිර්මාණශීලීව ජන කවියේ ගැමි වහරේ එන අපට හුරුපුරුදු වදන් යෙදුම් තෝරා ගන්නවා. ඇතැම් අවස්ථාවක යශෝදරාවතී කවියක්ද අප සිතට නැගෙනවම නෙවෙයි. අන්දරේවති සාමාන්‍ය ගැමි ගැහැණිය. ඈතුල ඇගේ ජීවිතේ විශාල අපේක්ෂා නැහැ. ඇයට රසබුජුන් සුයාන අවශ්‍ය නැහැ. දරු පැටියත් ස්වාමි පුරුෂයා සමග එක්තැන්ව සිටීම ඇගේ ලෝකයයි. එහෙත් අන්දරේ ජීවිතේ දකින්නේ ඊට වෙනස් අයුරින්. ගැහැණියක් දුක් විඳීම ඉවසාගත නොවන කාලෙකදී සැමියා හැර යතයි ඔහු හිතනවා. ඉගෙන මෙහෙම කියන්නේ දුක වුණත් විඳින කොට එක දිගටම උඹ වුණත් යන්ට යයි මට නොකියාම අන්දරෙවති අන්දරෙස බලන්නේ ප්‍රේමණී ආකල්පයකින් හිමි වියෝව ඇගේ සිතට මෙන්න ගතට දරාගත නොහැක්වක් බව කවියා ඉඟියෙන් පවසනවා මල නැතුත් බඹරුට පැනිබොන්ට හිමි නැතුත් බැරිය වාවාගෙන ඉන්ට ඇගේ ජීවිතේ ඉරාඳ ඔහු ඔහු නොමැතුව ජීවිතය සුපිප්සිත නොවේ ඔහුගෙන් තොර ජීවිතේ කළුවර හසක් වැනි එනිසා කවියා අන්දර වෙතිලාගේ මෝට ගැමි ජීවිතේ ගැමි ව්‍යවහාරයේ හුරුපුරුදු යෙදුම් තෝරාගෙන ඇගේ ජීවිතයේ පිළිඹුව ප්‍රතිනිර්මාණය කරන්නේ ඉරනොමැති මල් පිපුණු කෙලෙසද සඳනමැතුව කළුවරු මැකනු කෙලෙසද බඹරු නැති මලක් හිමි නොමැති රාත්‍රියක් බණ්ඩාර ඇහැලියගොඩ ගේපද රචකයාගේ පරිකල්පනය කෙබඳුද යන්න වටහා ගැනීමට අපූරු නිදසුනක් එයද පද්‍ය ඒත් අන්දරේ ප්‍රායෝගික සිතන ගැමියෙක් ලෙස කවියා නිර්මාණය කරන්නේ මිලමුදල් නොමැති කල ආදරේ පිටපස දොරින් යන පුවත අපට උරුපුරුදුයි අතමිටේ කිසිත් නැති දවසට යාලු ආදරේ වුණත් පිටමං වෙනවාලු ඉතින් බණ්ඩාර ඇහැලියගොඩ කවියා නාට්‍ය රචක ජයලත් මනෝරත්නගේ නාට්‍ය ධ්‍යාසය මනා වටහා ගනිමි. අන්දරේගේ ජීවිතයේ තීරණාත්මක මොහොත ඔහු බිරිඳ සමග වන සංවාදය තුළින් සරල ව්‍යවහාර බසින් නිර්මාණාත්මක කාව්‍යාත්මක උපමා රූපක භාවිතෙන් ගොඩනගා ඇත්තේ ප්‍රශස්ත ගේ පද රචකගේ ප්‍රතිභාව මනාව පෙන්වමි.
රැස් විහිදෙන හැටි ඔබ දන්නවද? මේ ඕරා කියන්නේ මොනවද කියලා? ඕරා කියා හඳුන්වන්නේ අපේ සිවුර වට ඇති වලාකුලක් වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වළල්ලක්. මේ ශක්ති ජනකයක් වශයෙන්ුත් හඳුන්වනවා. සෑම ප්‍රාණියෙකු මෙන්ම වස්තුවක් වටාද මෙම රශ්මි වළල්ල පිහිටා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරීරයේ සෙන්ටිමීටර 30-40ක ප්‍රමාණයක් වටා මෙම රශ්මි වළල්ල විහිදී පවතිනවා. අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, ශාන්තවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමාසා පින්තූරවලද හිස හෝ සිරුර වටා රශ්මිවලල්ලක් පිහිටා තියෙනවා දකින්න පුළුවන්. එලෙස දක්වා තිබෙන්නේ මේම ඕරාණු හොත් රශ්මිවලල්ලයි. ඇත්තෙන්ම මේ අපගේ ආත්මයේ ප්‍රතිරූපණය ලෙස හඳුන්වන්න පුළුවන්. අප තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති රෝගාබාධ අනුව අපගේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා. විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහළතලව සිටින අයගේ ඕරාවලින් විහිදුවන්නේ කහපැති ඉතා ප්‍රභාස්වර රශ්මි ධාරාවක්. මෙම රශ්මි ධාරාවන් පියවර දෙසින් ඇසින් දකින්නට අපහසුයි. නමුත් අධිමානසික ශක්තියකින් හෙබි හෝ දානලාභී යෝගීස ඉෂිවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවර ඇසින් දකින්නට හැකියාව තියෙනවා. ඒ සුතිවිලි සහ ධාරා හැඟීම් මනුව අපගේ සිරුරේ රශ්මි ධාරා වෙනස් වන හැටි මේ විදියට හඳුන්වන්න පුළුවන්. ආදරයේ සෙනෙහස වැනි පිවිතුරු හැඟීම් ඉතා පියකුරු රෝස පෑයක් ගන්නවා. නිර්භීත බව සහ තැඹිලි පැහැයෙන් පෙන්නුම් කරන අතර රෝගී බව දුඹුරු පැහැයෙන්ද සුවපත් බව කොළ පැහැයෙන්ද පෙන්නුම් කරනවා. රතු පැහැෙන් දන්වන්නේ ඔබ දැඩි කනස්සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔබේ සංසුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දම්දායෙන් පෙන්නුම් කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාස්වර කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අඳුරු කළු පැහැයකින්ද පෙන්නුම් කරන්නේ. කෙනෙකුගේ ඕරාව ඔහුගේ සිතිවිලි අනුව දිනකට කිහිප වතාවක්ම වෙනස් වන්නට පුළුවන්. අධිමානසික තත්ත්වයක් ඇති කෙනෙකුට මෙම රශ්මි ධාරාවන් නිරීක්ෂණය කිරීමෙන් කෙනෙකුගේ මානසික තත්ත්වය සහ රෝගී තත්ත්වයන් හඳුනාගත හැකි වෙනවා. කෙනෙකු මරණ ආසන්න වන විට ඔහුගේ රශ්මි වලල්ල ඉතා අඳුරු පැහැයක් ගන්නවා. එඩ්ගා කේසි යනු ලෝ සුප්‍රසිද්ධ අධිමානසික තත්ත්වයකින් හිමි පුද්ගලයෙක්. ඔහු දිනක් සෝපානයකට ගොඩවීමට යද්දී එහි ගමන් කරන්නන්ගේ රශ්මි වලල්ලේ අඳුරු පැහැයක් දැක තිබෙනවා. එම නිසා ඔහු එම සෝපානයට ගොඩ නොවැදී වෙනත් සෝපානයකට ගොඩ වැදී තිබෙනවා. ටික වෙලාවකින් අර ඉහතකී සෝපානය කඩා වැටියයි ගමන් කළ සියලු දෙනාම වර්ණයට පත් වී තිබෙනවා. මියගිය පසු තණ්හාව සහ ආශාව බැඳීම් නිසා සමහර පුද්ගලයන්ගේ ආත්මයන් මේ ලොවෙන් චුත නොවී මෙහිම ඇලි ගැලී ජීවත් වෙනවා. මොවුන් ප්‍රේතයන්, භූතයන්, මලයක්ෂයන් ලෙසත් නැත්නම් නිරිසතුන් ලෙසත් හඳුන්වනවා. මොවුන්ට ඇත්තේ සූක්ෂ්ම සිරුරුයි. එබැවින් මොවුන් තම ශක්තිය ලබා ගන්නේ මිනිසුන්ගේ ඍණාත්මක සිතුළු වලින් ජනිත කරන ඍණ ශක්තියෙන්. ඔබ පුවත්පත්වල පළවන පියවැසින් ඔබට මලවුන්ගේ හෝරාව වැනි ලිපි කියව ඇත්නම් මෙම ආත්මයන්ගේ හැසිරීම ගැන දැනගන්න පුළුවන්. මොවුන් අපේ සිරුරට ඇතුළු වී අපේ ගේනිවස්වල අරක්ගෙන අපතුල කෝපය, වෛරය, ඇබ්බැහිවීම ආදී සිතුවිලි ජනිත කර ඒ මගින් ඇතිවන ඍණාත්මක ශක්තිය උරාගෙන ජීවත් වෙනට පාන බලනවා. මීට අමතරව සමහර නිරිසතු මිනිසුන්ගේ ලේසොම්, සොටු, අසුචි වැනි අපද්‍රව්‍යද ආහාර වශයෙන් ගන්නවා. බොහෝ විට මිනිසුන් ඇබ්බැහිමින් වලට යොමු කරන්නේ මෙවැනි බලවේගයි. තදින් මත්පැනට මත්ද්‍රව්‍ය වලට ආශාවෙන් මියගිය ආත්මයන් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඉතා ගිජුකමක් දක්වනවා. ඒ සඳහා ඔවුන් මිනිසුන්ගේ සිවුරු තුළට ඇතුල් වී ඔවුන් මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු කර ඒ ආශාවන් සංසිඳවා ගන්නවා. ඒ වගේම දැඩි ලිංගික ඇසුර ප්‍රිය කළ මියගිය ආත්මයන්ද තම කාම ආශාව සංසිඳවා ගැනීමට මිනිසුන්ගේ සිවුරු වලට ඇතුල් වෙනවා.
සන්තකයේ තිබු රිදි කනකර බැංකුවේ උගසට තබා ගමේ කුඹුරේ හෙළූ දහඩිය කාසිකර කොළඹට යවා ගමේ ඉහලින් ඉන්න හැකියැයි නිතර නිතරම හිත හිතා එදා ඌරයේ තබා නලවපු කොමගේ දොස්තර පුතා වෙලා හිතුවා දුක සැප වෙදනලාවෙන් බල බලා ගමේ එන්නට පාර මඟ තොට මතක නැත්නම් මගේ පුතා අසපං හදවතේ ගින්දර නුඹේ දුර කතනය ඔබ නුඹේ දුර කතනය ඔබ ඇති රෝහලේ දොස්තර නුඹේ ගජමිතුරෙකු නිසා ඔහු දකින්නට යන්න බෑ මට මොකද උඹ විමසන නිසා නුඹට අවමන් නොවන අයුරින් ඇත ඔසුහලකින් ගෙනා දෙහෙත් ඖෂධ ඔබනවා මට මගේ කොන්දොස්තර පුතා මගේ කොන්දොස්තර පුතා කෝ මගේ දොස්තර පුතා
කාන්ති කලින් සඳහන් කළා වගේ අපගේ ඌරාවේ නැත්නම් රශ්මි වලල්ලේ සමහර අවස්ථාවල කුඩා සිදුරු පෝටල් සට ගන්නවා. මේ සිදුවන්නේ අපගේ මානසික සහ ශාරීරික ශක්තිද පිරුරු අවස්ථාවල අප දැඩි කනස්සල්ලට හෝ ශෝකයට පත් වූ අවස්ථාවල සහ දැඩි ලෙස රෝගාතුරු අවස්ථාවල හෝ දරුණු අපයෝජනයට ලකු අවස්ථාවල අපගේ සිරුරේ ශක්තිය රශ්මි වලල්ලේ සිදුරු වලින් කාන්ති වීමට පටන් ගන්නවා. එවිට ඉහත කී කුඩා සිදුරු ඇති වෙනවා. එවිට මේ නිරිසතුන්ට අපේ සිරුර වලට ඇතුළීමට අවකාශ ලැබෙනවා. මේ අප සමාජයේ විවිධ තත්ත්වල ලෙස හඳුන්වනවා. සමහරු මේ තත්ත්වය මානසික රෝගයක් කියලා, තවත් අය මතුරලා දීපු දෙයක් හැවිලා කියලා, තවත් සමහර ප්‍රේත ජීවියෙක් සිරුරට ඇතුල් වෙලා ඇති කියලා හඳුන්වනවා. මානසික සහ ශාරීරික වශයෙන් දුර්වල වූ මිනිසුන්ගේ රශ්මි වලල්ලේ සිදුරු රසක් තිබෙන්න පුළුවන්. එවිට එක ආත්මයක් පමණක් නොව ආත්ම කීපයක් සිරුරට ඇතුල් වන්නට පුළුවන්. මෙවන් අවස්ථාවන් ඩුවල් පර්සනලිටි මල්ටිපයි පර්සනලිටිස් යනුවෙන් හඳුන්වනවා. එවිට කෙනෙක් තුල චරිත දෙකක් හෝ කීපයක් තිබෙන කෙනෙක් වන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී මෙම සිදුරු වැසීම අත්‍යවශ්‍ය වෙනවා. බොහෝ විට ශාන්ති කර්ම මගින් කරන්නේ මේ ආත්ම බොහොමයක් ඉතා ආත්මාර්ථකාමී පහත් ආත්මයන් මොවුන් ඔබේ සිරුරේ පාලනයට ඇතුළේ ඉතා භයානක තත්ත්වයන් මොවුන් ඔබ බියපත් කිරීමෙන් ඔබ ඔවුන්ගේ පාලනයට නතු කර ගන්නවා. අපේ සිරුරට ඇලී අපේ ශක්තිය උරාගෙන ජීවත් වෙනට පටන් ගන්නවා. එවිට ඔබ රෝගී වන්න පුළුවන්. අයහපත් දේ කිරීමට ඔවුන් ඔබ පොළඹවන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල මොවුන් තමන්ගේම ජාතීන්ගෙන් පළිගැනීමට ඔවුන්ගේ සිරුරවලට ඇතුල් වෙනවා. මෙයත් ඉතා භයානක තත්ත්වයක්. ඔවුන්ට හැකියාව තිබෙනවා ඔබේ ජීවිත පව අනතුරට ලක් කිරීමට, විශේෂයෙන්ම හදිසි අනතුරුවලට ලක් කිරීමට කට්ටණ්ඩියන් කපුවන් වැනි අය මන්ත්‍ර බලයෙන් මෙම ආත්ම බැඳගෙන ඔවුන්ගෙන් නොයෙක් අහිතකර දේවල් කරගන්නවා. ඒ මගින් සමහර අවස්ථාවල ජීවිත විනාශයන් පවා සිදු කරවනවා. මෙවැනි ආත්මයන් සමහර අයට ආවේශ වෙලා දෙවිවරුන්ගේ නම් විකුණමින් ශාස්ත්‍ර කියන පටන් ගන්නවා. මෙහිදී මවුන්ට ස්ථාන, ගේදොර, ඉඩකඩම් ගැන හුඟක් දුරට හරියට කියන්න පුළුවන්. මොකද මවුන්ට සෑම තැනම සැරිසැරේ හැකියාව ඇති නිසා ඒ වගේම බොරු කියලා මුලා කරන්නත් පුළුවන්. එවිට අප සමහර විට ශාස්ත්‍ර කියන අයට දොස් කිව්වත් ඔවුන් කියන්නේ මවුන් කියන එකයි. සමහර විට ස්වාමීන් වහන්සේලාට පූජකවරුන් වැනි ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙන්නන් පවා නොමග හැරීමට මෙම ආත්මයන්ට හැකි වෙනවා. කලාතුරකින් සුභාදී ආත්මයන්ද තිබෙනවා. ඔවුන් තමන්ගේ ඥාතීන් ආරක්ෂා කරනවා. ඒ වගේම තරමක් දුරට සත්‍ය දේ ප්‍රකාශ කළ හැකි වෙනවා. ඔබ දැක ඇති සමහර අවස්ථාවල පුද්ගලයන් සිතා ගන්න බැරි විදියට හැසිරෙනවා. නැත්තම් කිසියු කිසියු මෙහෙවන ආකාරයක් ඔහුගේ හැසිරීම රටාවේ දක්නට ලැබෙනවා.
තමන් කිසිදා නොකරපු දේවල් කරනවා. එපමණක් නොවේ ඔබට දැඩි තෙහෙට්ටුවක් වෙහසක් බියක් කම්මැලිකමක් දැනනවා නම් ඔබට කිසිදා නොවුණු ලෙස පාලනය කළ නොහැකි කෝපයක් හටගන්නවා නම් මුළු දවසම නිදා ගන්නවා නම් හදිසියෙම ඔබ කෑමට ඉතා ගිජුකමක් දක්වනවා නම් තවත් විටක ඔබ නිදා සිටින විටදී කෙනෙක් ඔබව තල්ලු කරගෙන සිටින බව දැනනවා නම් ඔබට කෑ ගැසීමට අවශ්‍ය වුණත් වචන පිටන වෙන බවත් හැඟෙනවා නම් ඕ තමන් තුළම කෙනෙක් තමන් අමතනාවෙන ශබ්ද ඇසෙනවා නම් සතුන්ට දැඩි ලෙස හිංසා පීඩා කරන්නට සිටියේ නම් ඉතා පිරිසිදු සිටී කෙනෙක් අපිරිසිදු සිටින පටන් ගන්නවා නම් මේ ලක්ෂණ ඔබගේ ඕරාවට ආත්මයක් නැතොත් නිරිසතෙක් ඇතුළත් වී ඇති බවට ප්‍රඥාවක් වන්නට පුළුවන්. ඉතින් මේ ඕරාව පිළිබඳව මනෝවෛද්‍යවරුන් විවිධ අදහස් පවසනවා. බොහෝ විට මේවා මානසික රෝග ලෙස සලකා ප්‍රතිකාර කරනවා. මේන් සිදුවන්නේ පය බරවේට පිටිකර බේත් බැඳි වැනි ක්‍රියාවක්. එකෙසේ වුවත් මෙවැනි අවස්ථා අද සමාජයේ බොහෝ දුරට දක්නට ලැබෙනවා. බුදුදහම අනුව පමණක් නොව කිතු දහම, හින්දු දහම සහ මුස්ලිම් දහම අනුවත් එවැනි දේ සිදුවන බව පිළිගන්නවා. බෞද්ධ අප බෝධි පූජා යంత్ర මන්ත්‍ර තොවිල් පාවිල් ශාන්ති කර්ම කරනවා මෙන්ම ඔවුන්ද මෙවැනි දේ සඳහා ඒ ආගම් වලට අනුව ඒ පුද්ගලයන්ට සුදුසු ලෙස ශාන්ති කර්ම කරනවා. බටහිර රටවල මෙවැනි දේ හඳුනන්නේ ඕරි ක්ලීනින්ග් නැත්නම් රශ්මි වලල්ල සෝදනය කිරීමක් වශයෙන්. මේ සඳහා ඔවුන් අධිමානසික ශක්ති වලින් හෙබි පුද්ගලයන්ගේ සේවය ලබා ගන්නවා. ඒට අමතරව භාවනාව, යාඥාවන්, මෝහණී ආදී නොයෙකුත් ක්‍රම භාවිත කරනවා. තවද ලුණු අතුරෙන් නෑම විශේෂයෙන්ම මුහුදේ නෑම, නිවෙස් වලට ලුණු ඉසීමසේ නම්කොළ වර්ගයක් දුම්මැල්ලීම, පෙන්ඩුලම් වැනි මෙවලම් භාවිත කිරීම වැනි දේ කරනවා. ඒවා අප විසින් නිවසේ සෝදේ දුම ඇල්ලීම, කහදියක ඉර ඉසීම වැනි දේට සම කළ හැකි. හිරුවේලිය මේ ආත්මයන්ට අවහිර කරනවා මෙන්ම අපේ නිවස්වල ජනෙල් දොරවල් හොඳින් විවෘත කර හිරුවේලියට වැටීමට සැලැස්වීම ඉතා වැදගත් වෙනවා. අපිරිසිදුකම මේ ආත්මෙන් ආකර්ෂණය කරනවා. විශේෂයෙන් ආහාර පාන පිළුණු වනතුරු නිවෙස්වල තිබී මලගිය අයගේ පින්තූර, බෝනික්කන් වැනි දෑ මේ ආත්මෙන් ආකර්ෂණය කරනවා. අපේ ඕරාව නැත්නම් රශ්මි වලල්ල පිරිසිදු මෙන්ම ශක්තිමත් තබා ගැනීමට අප උනන්දු විය යුතු වෙනවා. ඒ අපහට කළ හැක්කේ කනස්සල්ල, ඉරිසියාව, බය, වෛරය වැනි ඍණාත්මක සිතුවිලි වලින් තොරව ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය වැනි ධනාත්මක සුහදවාදී සිතුවිලි අපසිත්වල ජනිත කිරීමයි. අනික අප හොඳින් විඳ දරා ගැනීමේ ශක්තිය ප්‍රගුණ කළ යුතු වෙනවා. නිදසුනක් වශයෙන් තමන් හුඟක් ආදරය කළ කෙනෙකුගේ මෙවැනි අවස්ථාවලදී සිතට දැඩි සෝගයක්, වේදනාවක් ඇති කරනවා. අප ජීවිතය පිළිබඳ කලකිරණ සියදිවි නසා ගැනීමට සිතෙනවා. සිතට දැඩි සෝගයක්, වේදනාවක් ඇති කරනවා. මෙවැනි අවස්ථාවල අප ජීවිතය පිළිබඳව කලකිරෙනවා, දිවි නසා ගන්න පව සිතෙනවා. එවිට අපිට අපේ ඕරා රැස් වලල්ලේ තාවකාලික සිදුරු වෙනුවට ස්ථිර සිදුරු හට ගන්නවා. එවිට ඇතුළොන පහත් ආත්මයන් පළවා හැරීම තරමක් අසිරු වෙනවා. ආධ්‍යාත්මික ගුණවාගාවෙන් පිරුණු ආතතියෙන් තොර ශක්තිමත් මානසික තත්ත්වයෙන් යුතු දිවියක් ගත කිරීමෙන් අපගේ ඕරා ශක්තිය වර්ධනය වෙනවා. එවිට මෙම ආත්මයන්ට අපගේ සිරුරට ඇතුල් වීමේ හැකියාව නැති වෙනවා. එවිට අප නිරෝගීමත් මෙන්ම සැනසිලිදායක ජීවිත ගත කිරීමට පුළුවන් වෙනවා. සවන්දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ගුවන් තරඟ ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්තුම සවන ජන්මභූමියේ ගුවන්විදුලි වැඩසටහනටයි. දැන් ඔබට www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය ඔස්සේ සතියක් පුළුල්ලේ මීට සවන්දිය හැකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වන නිදහස් දින සමරුව මෙවරත් ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2025 පෙබරවාරි මාස 8 වෙනි සෙනසුරාදා උදේ 9:30 සිට පැවැත් මෙම ජාතික උත්සවයට සහභාගී ඔබෙන් රටට කළුතු ජාතික මෙහෙවර ලබා දෙන මෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපතිතුමා ඇතුළු විධායක කමිටුව කාරුණිකව ඉල්ලා සිටි.
ලමාසිත් පොබකල සුන්දර හඳ නැන්දා සුමනා ජයතිලක 1937 අප්‍රේල් මාස 23 වෙනිදා උපන් සුමනා පුණ්‍යවති කුරේ නම් වූ අය පසුව මෙරට කලාකෙතේ සුමනා ජයතිලක ලෙසින්ද ළමා හදවත් තුළ හඳ නැන්දා ලෙසින්ද පෑ පෙළහැර නිමාවට පත් වූයේ පසුගිය වසරේ සිදු වූ අයගේ අභාවයත් සමගයි. වර්ෂ 1963 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වන හඳ නැන්දාගේ ජීවිතයේ අවසානයේ දක්වාම ගුවන් විදුලිය සමග පැවතියේ අපූරු සැමදියාවකි. මෙරට සිටි කෘතහස්තව ලේඛකයෙකු කේ ජයතිලකයන් සමග 1953 වසරේ විවාහ වීම අනතුරුව සුමනා ජයතිලක වූ ඇයට ජයතිලක සූරුවින්ගෙන් ලද ආභාසය සිය මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශාල පන්නරයක් විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ ප්‍රථම ළමා වැඩසටහන වූ හඳමාමා ආරම්භ කිරීම සඳහා පුරෝගාමී වූ ඇය එහි ආරම්භක නිවේදිකාවද වූවාය. එලෙස ඇය නිවේදිකාවක වශයෙන් අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබා තිබුණේ වර්තමානයේ ක්‍රියාත්මක නොවන එවකට පැවති මීසියස් ට්‍රේනින් කොලේජ් නම් පුහුණු පාසලකෙනි. එතෙක් පැවති වැඩසටහන් සැසඳීමේදී වෙනස්ව මුහුණුවරකින් ආරම්භ වූ හඳමාමා වැඩසටහන ගුවන්විදුලි ඉතිහාසයේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව විකාශනය කෙරුණු වැඩසටහන් ලෙස ඉතිහාසයටද එක්වනවා. එලෙස අඛණ්ඩව විකාශනය වූ වැඩසටහන් ගණන 3000 ඉක්මවා ඇති අතර අද සියවකට අධික කාලයක් මුළුල්ලේ විවිධ තනතුරු හා වගකීම් දරමින් එය මෙහෙයුවේ සුමනා ජයතිලක මහත්මිය විසින්. ඒ නිසාම ඇය ළමා ලපටින් අතර සොඳුරු සඳ නැන්දා බවට පත් වූයා. ලොව ගණදුරු දුරු කරන්න, ගුණ නුවණට මඟ පෙනෙන්න, පුංචි අයට දැනුම දෙන්න, හඳමාමට සවන් දෙන්න. අපි ඒ කාලේ බොහොම ආසාවෙන් ඒකට සවන් දුන්නේ. හඳමාමා වැඩසටහනේ තේමා ගීතයේ මේ පද පෙළත් සමග එවක එයට තවත් දරුදු ඇරියන් හට ඒ තවත් සමීප වනු නොනුමානයි. වයෝවෘද්ධ සමයේදීද ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනියක වශයෙන් හඳ නැන්දා ගෙන ගිය භූමිකාව සමාජයේ මහත් ප්‍රශංසාවට ලක් වුණා. ගුවන්විදුලි ක්ෂේත්‍රයෙන් නොනවති සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ වෙතද අවතීන් වූ ඇය ජයතිලක සූරීන් සමග එක්ව මෙරට සාහිත්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් අප කැප වූවාය. ජයතිලක සූරීන්ගේ ලේඛන හා සාහිත්‍ය කටයුතු පසුපස යෝධ පවුරක් මෙන් සිටිමි සුමනා ජයතිලක මහත්තිය ඊට මනා අත්වලක් සැපෙව්වා. හඳ නැන්දා තුළ පැවති නපසුබස්නා සටන්කාමිත්තේ වෘත්තීය නිපුණත්තේ අරමුණු උදෙසා කැපවීම වැනි ගුණාංග ඇයට තම මාධ්‍ය ගමනාන්තයේ සාර්ථක කර ගැනීමට ඉවල් වූ අතර අන් අයට දෙමගින් පන්නරයක් දීමටයි සෑම විටම උත්සුක වූවා. ආධුනිකයන්ට ගුරුවරයක්සේම මාවක මෙන්ද මඟ පෙන්වූ අය කාගේ ආදරය දිනාගත්තේ ඕනෑම අයකුට දැක් වූ දයාව හා කරුණාව හේතුවෙන්. 2024 ජූලි 4 වෙනිදා දැන් සමුගත් හඳ නැන්දාගේ මතකයේ හඳ මාමා සමගින් නිමදව අප සමග වෙසනු නොඅනුමානයි.
පන්තිවන හැබෑම වුරතන් කොහෙන්ද මේ පොඩි නෑදෑයු උදෙන්න පාසල් අරගෙන ආවු මේ පොඩි පැටවුන් දෙමව්පියන් මුංචි පන්තිවන හැබෑම වුරතන් කොහෙන්ද මේ පොඩි නෑදෑයු උදෙන්න පාසල් අරගෙන ආවු මේ පොඩි පැටවුන් දෙමව්පියෝ දරුවන් කොතරම් මෙහි ඇතිදෝ උන්ගේ සිත්වල මොන වගේ දේවල් මොන විදිහට හිරවි ඇතිදෝ මුංචි පන්තිවල හැබෑම හුරතන් කොහෙන්ද මේ පොඩි නෑදෑයු උදෙන්ම පාසල් අරගෙන ආවු මේ පොඩි පැටවුන් දෙමව්පියෝ වැඩිහිටියන්ගේ නොමනාකම්වල දුක උහුලන්නේ පොඩි දරුවෝ උන්ගේ නාමෙන් එකමුතු වියන් දෙපිල බෙදී ඇති දෙමව්පියෝ මුංචි පන්තිවල හැබෑම හුරතන් කොහෙන්ද මේ පොඩි නෑදෑයු උදෙන්න පාසල් අරගෙන ආවු මේ පොඩි පැටවුන් දෙමව්පියෝ මුංචි පන්තිවල හැබෑම හුරතන් කොහෙන්ද මේ පොඩි නෑදෑයු උදෙන්න පාසල් අරගෙන ආවු මේ පොඩි පැටවුන් දෙමව්පියෝ
රසණිනි අද අප ඔබ සමග ගතකල් කාලයේ කෙමින් කෙමින් ගිවි යනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණයේ සහ හඳදායකත්වය
මම කාන්ති දසනායක.
ඉතින් එක්සත් ශ්‍රී ලංකා සංගම වෙනුවෙන් අදත් ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන නිෂ්පාදනය කරමින් මෙතෙක් වෙලා ඔබට කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වේලාවට හමුණුතුරු ඔබට සුවදායි රාත්‍රියක්.
Your language on planet.